ජාති මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්මදායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ දමිත් තෙන්නකෝන් මහතා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරප්පෙරුම මහතා සහ ප්‍රියදර්ශනී කුමාරප්පෙරුම මහත්මිය ඇතුළු පිරිස විසින්. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් සියලු දිනාටම කෙටිම කාලයකින් පහසු ආකාරයකින් මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස මෙම ධර්මදානය හේතුපකාරයක්ම වේවා. අතිගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත්, උන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත්, ධර්මාවබෝධය පිණිස වීරය වඩන සැමටත්, බුදු සසුන සුරැකීමට වෙරදරන සැමටත්, උතුම් වූ නිර්වාණාව බොහෝදේ ලැබීම පිණිසම මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සීලම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාටත්, දායකත්වයේ දරුව අය නමින් පරලෝසපත් පින් අපේක්ෂා කරන සැමටත් මෙම උතුම් ධර්මදානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් හැම දිනාම අදත් බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අදත් සුපුරුදු පරිදි මේ දේශනාව සඳහා දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අපේ කල්යාණ මිත්‍ර දමිත් තෙන්නකෝන් මහත්මාත්, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරප්පෙරුම මහත්මා සහ ප්‍රියදර්ශනී කුමාරප්පෙරුම මහත්මිය ඇතුළු පින්නතුන්, මේ පින්වත් දරුවන් ඇතුළු මේ නෝනා මහත්මිය අද දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් මේ පින්නතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. ඉතින් මේ ධර්මය බොහොම ගැඹුරු එකක්. ලෝකේ විවිධ දැනුම් ගැන අදහසක් තියෙන අයට මේක වෙනම කතාවක්. ලෝකයේ විවිධ දැනුම් කොටසත් මේ ධර්මයේ පෙන්වන එකත් අතර ගැටුමක් තියෙනවා. සමපාත වෙන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා මේ විද්‍යාවට බුදුරජාණන්සේගේ ධර්මයේ ගලපන්න හදනවා, බොහොම අසාර්ථක වැඩක්. හේතුව විද්‍යාත්මක කියවීම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඉන්ද්‍රිය අධ්‍යක්ෂ මේකට අපි කියන්නේ බුද්ධිවාදී ප්‍රවණතා කියලා. ඉන්ද්‍රිය අධ්‍යක්ීම සහිතයි. නමුත් බුද්ධ ශාසනය ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටිකක් පිළිගන්නවා. ඒත් එක්කම බුද්ධ ශාසනය මේ අතීන්ද්‍රිය ඥාන කියලා කොටසක් දියුණු කරන විදිය ගැන කතා කරනවා. ඒතට අතීන්ද්‍රිය ඥාන දියුණු කිරීම මොළය හා සම්බන්ධ ක්‍රියාවලියක් නෙමෙයි. ඒතට මොළයේ කෘත්‍යය ගැන බුද්ධ ශාසනය වෙනම පෙන්නනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවේ කතා කරනකොට අපිට මොළේ ගැන විතරක් කතා කරලා නවත්තන්න වෙනවා. හේතුව එතනින් එහාට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ මුකුත් නැහෙනි. එතකොට මොලේ සම්බන්ධ ස්නායු ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ මේ මස්තිෂ්කය ඇතුලේ මොලේ පිහිටීම, මොලේට වෙන හානිය මත සිද්ධ වෙන පුද්ගලයාගේ චර්යාත්මක වෙනස්කම් මොනවාද? මේව ගැන ලොකු විශ්ලේෂණයක් බටහිර ලෝකෙට තියෙනවා. හැබැයි මේ බුද්ධ ශාසනයේ තියෙන කතාව ගලපන්න බෑ මේකට. මොකද බුද්ධ ශාසනය මේ මනස ගැන, සිත ගැන, විඥානය ගැන, පුද්ගලයා තුළ කර්ම රැස් වෙන විදිය ගැන මේක ඉතින් ගොඩාක් ඒවා කියලා තියෙනවා. ඉතින් මේවා ගැන යම් නුවණක් මේ බුදුරජාණන්සේක ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. ඒ නුවණ ඉතින් ටිකක් බොහොම දැන් අපි මේ කියන අද බණ වුණත් හොඳට කල්පනා කළොත් විතරයි තේරෙන්නේ. සමහර ටීවී එක ළඟින් එළියට ගිහින් මොනවා හරි කුසියේ වැඩක් කරලා ඇවිල්ලා ආයේ මේක ඇහුවොත් ඇත්තට මේක තේරෙන්නේ නැහැ. මහ විශාල අපබ්‍රංශයක් වගේ වුණත් දැනෙන්න පුළුවන්. එක හෙලාම සිහිය පවත්වාගෙන මේවා අහන්න ඕන. එක හෙලාම සිහිය පවත්වාගෙන අහනකොට තමයි මේ ධර්මයේ Taman ගැතුලට යන්නේ. දැන් සාමාන්‍ය දේශනා 50ක් 60ක්වත් අහපු නැති කෙනෙකුට ඇත්තට මේ බණ ගොඩාක් තේරෙන්නේ නැහැ. ඒතර දැන් බුද්ධ ශාසනයේ සත්‍ය අවබෝධය කියන එක පෙන්වන්නේ Tamanව විමසා බැලීමෙන් ඇති වෙන දෙයක්. ජීවිතේ එදිනෙදා ජීවිතයේ තුලත් කඩා වැටෙන්නේ නැතුව ධර්මයේ තුලත් කඩා වැටෙන්නේ නැතුව ඔයාලට ඉස්සරහට යන්න ඕන නම් ජීවිතයේ තුල කඩා වැටීමකුත් නැතුව ඒ වගේම මේ ධර්මයේ තුල කඩා වැටීමකුත් නැතුව ඔය පින්නතුලට ඉස්සරහට යන්න ඕන නම් කාරණා දෙකයි වමනා කරන්න. එක ජීවිතේටත් හරි වටිනා එකක්. එකක් තමයි කිසි කෙනෙක් මත යැපෙන්නේ නැතු ඉන්න ඕන. කවුරුත් මත යැපෙන්න හොඳ නැහැ. ତେଣୁ කවුරු හරි මත යැපෙනකොට ඒක මහ විශාල අවුලක් ගිහි ජීවිතේට. කවුරුත් මත යැපෙන්න හොඳ නැහැ. මේ දරුව පවා කවුරුත් මත යැපෙන්නේ නැතු ඉන්න උත්සාහ කරන්න ඕන. එතකොට මොකද ලෝකේ මත විශ්වාසයක් තියන්න බෑ. ලෝකේ ඕනම වෙලාවක කන පිට හැරෙන්න පුළුවන්. එනිසා මේ එදිනෙදා ලෞකික ඔගොල්ලෝ ගත කරන ජීවිතයේ තුලත් ධර්මයේ තුලත් ඔය පින්නතුන්ලාට කඩා වැටෙන්නේ නැතු ඉස්සරහට යන්න ඕන නම් මේ වචන දෙක හොත්තට ඔලුවට දාගෙන යා වැඩ කළොත් එයා කවදාවත් කඩා වැටෙන්නේ නැහැ. එකක් තමයි කිසි කෙනෙක් මත යැපෙන්න එපා. කිසි කෙනෙක් මාව නඩත්තු කරයි කියලා හිතන්න එපා. මොකද දැන් අද කවුරු කවුරු හරි අපිව නඩත්තු කරාවි. හැබැයි ඔය තියෙන தત્ත්වය බොහොම සුළු වේලාවකින් කන පිට හැරෙනවා. උත්තට මේ තුන් වේලටම හොදට කකා හිටපු මිනිස්සු පරිප්පු ටිකක් එක්ක බත් ටිකක් කන මට්ටමට කොහොමද අර කොවිඩ් වසංගතේ කාලේ වැටිච්ච විදිය. සල්ලි තියෙනවා. නමුත් හරියමං විදියට බඩුවක් මුට්ටුවක් ගන්න බෑ. සුපර් මාකට් එකට ගියම බඩු නෑ. එතකොට මේ විදියට ගත්තට පස්සේ අපිට එකක් තේරෙනවා. මේ අපි අපේ ස්ථාවරත්වයක් ආර්ථික ශක්තියක් ගැන අපි කතා කළාට ඒවා දිය වෙලා යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ ලෞකික ජීවිතය ඇතුළෙත් සාර්ථකත්වයේ කරා යනවනම් ඊට පස්සේ ධර්මයේ තුලත් සාර්ථකත්වයේ කරා යනවනේ. ඒ කියන්නේ ලෞකික ජීවිතෙත් වැටෙන්නේ නැතුව ධර්මයේ තුලත් වැටෙන්නේ නැතුව ඉස්සරහට යනවනම් මේ වචන දෙක හොඳට ඔළුවට දාගන්න ඕනේ. එකක් තමයි කිසිම කෙනෙක් මත යැපෙන්න හොඳ නැහැ. එතකොට අපේ නඩත්තු කිරීම ඒවා අපි වෙනදා වගේ කරනවා. දරුවන්ට යුතුයකම් කරනවා, බිරිඳට යුතුයකම් කරනවා, ස්වාමියාගේ යුතුයකම් බිරිඳකට ස්වාමියා වෙනුවෙන් යුතුයකම් තියෙනවනේ. යැපෙන්නේ නැහැ කියලා යුතුයකම් ටික අතාරින්නේ නැහැ. ඒවා හොඳට කරනවා. හැබැයි මේ යුතුයකම් ටික කරද්දී යුතුයකම් වෙනුවෙන් ඔයාලා මැදිහත් වෙන්න ඕනනේ. යුතුකම වෙනුවෙන් ඔයාලට ඍජුව මැදිහත් වෙන්න වෙනවා. එතකොට ඍජුව අපි මැදිහත් වෙන්නේ සිතින් මැදිහත් වෙනවා, වචන වලින් මැදිහත් වෙනවා. සමහර අපි අපේ ගෙදර වැඩ ටික කරන්නේ දැන් මහත්තයාට කෑම එක හදනවා නම් සමහරට ගෙදර නොනයික නොකරන්න පුළුවන්. නමුත් ගෙදර ඉන්න කෙනාට හරි කියනවා මේ මහත්තයා ඉක්මනට කෑම ටික හදන්න. ඒ වචනින් මැදිහත් වෙනවා. යාබත්තු යන්න කුස්සියට යන්න ඇති වෙන්න පුළුවන්. වචනින් මැදිහත් වෙනවා. මහත්තයාගේ කෑම ටික හැදුවද කෑම මේසෙට කෑම ඇරියද කියලා අපි වචනින් මැදිහත් වෙනවා. මොකද මහත්ය උදෙසා එක්කෝ අපි ඍජුවම කයින් මැදිහත් වෙනවා. කයින් වචනින් සිතින් විතරනේ ලෝකයට මැදිහත් වෙන්න පුළුවන්. ඊට වඩා කොහෙන්වත් මැදිහත් වෙන්න බෑ. ඕගොල්ලෝනම තැනක ඕගොල්ලන්ගේ මැදිහත් වීම නියෝජනය වෙන්නේ එක්කෝ සිතින් එක්කෝ කයින් එක්කෝ වචනින්. ඔයිට වඩා පින්වත්නි අපට මැදිහත් වෙන්න විදිහකුත් නැහැ, මැදිහත් වෙන්න තැනකුත් නැහැ. ඒ සිතින් කයින් වචනින් ඔයල තුල මැදිහත් වීමක් ඇති වෙන හැම වෙලාවකම හිතනවා මේක නම් මට මහ විශාල පිනක් කියලා. මැදිහත් වෙන හැම වෙලාවකම හිතනවා මොකද්ද? අනේ මේක නම් මට මහ විශාල පිනක්. ඇයි? මගේ මේ මැදිහත් වීම අනුව එයා සුවපහසුවෙන් ඉන්නවනේ. එයා ආස්වාදයටපත් වෙනවනේ. එයා සතුටෙන් ඉන්නවනේ මගේ මැදිහත් වීම ඇතුලේ. ඉතින් දරුව ගැන වුණත් දෙමව්පිය මැදිහත් වෙන්න ඕන. ඒක පිනක් කියලා හිතාගෙනයි. මගේ දරුවා කියලා හිතාගෙන මැදිහත් වෙන හැම වෙලාවකම ආත්ම දෘෂ්ටි වැඩෙනතන අර පිනක් කියලා හිතාගෙන මැදිහත් වෙනකොට අපි පින් කරද්දී ඒ පින කියන එක පිළිබඳ අග්‍රම අර්ථය තමයි ගන්න. එතකොට හොත්තටම වැඩේ කරන්න පුළුවන්. හොඳටම වැඩේ කෙරෙනවා. දැන් පින කියන අදහස අපි ගත්තම් බලන්නකෝ වැඩේ. අපි බලන්නේ පින කියන අර්ථය ඉදිරිපත් වුණාට පස්සේ ඉස්තරම්ම විදියට වැඩේ කරන්නයි බලන්නේ. දැන් බලන්න හාමුදුරුවන්ට දැන් ගෙදර දරුවට කෑම දෙන එක පිනක් නෙමෙයි, හාමුදුරුවන්ට දානි දෙන එක පිනක් කියලා හිතුවාට පස්සේ දරුවට දෙන්නෙත් නැතුවනේ හාමුදුරුවන්ට දෙන්නේ. දරුවට දරුවා තමන්ගේ කුසෙන් වදාපු කම නිසා, තමන්ගේ ලෙයින් උපන් නිසා අම්මට තාත්තට දරුව ගැන අදහසක් තිබ්බට සංඝයාට දන් දෙන දවසට දරුවාව පිටිපස්සට දානවා. දැම්ම කන්නේ කියනවා. ඉස්සල්ලා සාංගික ස්වාමිනාසලටයි දාන් දෙන්නේ අපි කියනවා. ඒතරට ධාරකාර්ථේ යට ගිහින් පුණ්‍යාර්ථේ මතු වුණාට පස්සේ අනික ඔයාලා ගෙදර ඉන්නකොට හොඳට බලන්න කෙනෙක් තමන් ආදරය කරන කෙනාටනේ හොඳටම කැම බීම පවා දෙන්නේ අම්මා තාත්තා නම් දරුවන්ට. එතකොට දැන් පින කියන එක ඉදිරිපත් වුණාට පස්සේ හොඳම දේ දෙන්නේ පින මත. හොඳම දේ පිනටයි දෙන්නේ. දැන් සංඝයාට දෙනකොට දෙන්නේ නැහැ මධ්‍ය භාගයවත් අවසාන භාගය මුල්ම භාගය දරුවට අවසාන භාගය දෙනවා. ඒ කියන්නේ පින කියන එක ඉදිරිපත් වුණාම හැම වෙලාවකම වැඩපිළිවෙල හරි නැවුම් හරි ප්‍රබෝධමත්. ତොර දරුවගේ වැඩ ටික පවා අම්මට තාත්තට පින කියලා හිතන්න පුළුවන් නම් ඒක හොත්තටම වැඩේ වෙනවා. හොත්තටම වැඩේ වෙනවා. ඒ නිසා යුතුකම් වගකීම් ටික අපි විසි කරලා අතෑරලා දාන්නේ කවදාවත්. ඒව හොඳනවා. හැබැයි ඒකේ පුණ්‍යාර්ථය දකින්න පිනක් වෙන්නේ කොහොමද? කෙනෙක්ව සතුටු වෙනවා මේ විදියට වැඩ කළාම, මේ විදියට කතා කළාම, මේ විදියට මැදිහත් වුණාම එයා සතුටු වෙනවා. දරුවා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ළඟපාත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සතුටු වෙන එක දිහා බලාගෙන එයාගේ වචනය, එයාගේ කායික මැදිහත් වීම, එයා හිතන පතන දේ කැප කරනවා. එහෙම කැප කරනකොට යාට විශාල පිනක් රැස් වෙනවා. පොඩි පිනක් නෙමෙයි. දැන් බලන්නකෝ ගෙදර ඇතුලෙන් පින මතු වෙන විදිය. එතකොට එහෙනම් ඔයාලගේ ජීවිතයේ තුල වැටෙන්නෙත් නැතුව, ධර්මයේ තුල වැටෙන්නෙත් නැතුව ඉන්න ඔය පින්න තුල්ලාට උවමනා කරනවා කාරණා දෙකක්. එකක් තමයි කිසි කෙනෙක් මත යැපෙන්න එපා. ස්වෛරී වෙන්න පුළුවන් තරම් කිසි කෙනෙක් මත යැපෙන්නේපා. තමන් උදෙසා තමන් කියන එක ඉදිරිපත් කරගන්න. මට මම විතරයි කියලා ඉදිරිපත් කරගන්න. ඇයි? එතකොට ලෝකෙම වැටුණත් ලෝකෙම අනිත් පැත්තට හැරුණත් එයාට කඳුළු වෙන එක නවතිනවා. ඒක කොච්චර හොඳ දෙයක්ද? දෙවෙනි එක තමයි පුළුවන් තරම් ඉවසන්න. පුළුවන් තරම් ඉවසන්න. ධර්මයක් වුණත් යන්නේ ඇතුළට ඉවසන්න බැරි නะ. ඒතර ඉවසනවා කියනකොට ඔයාලගේ ඔළුවට එන්නේ මොකද්ද? බනිනකොට සද්ද නැතුව ඉන්නවා. ගහනකොට අනේ කමන්නේ ඔන්න ඔය ගහලා ගියපුවාවේ. අපි ඉවසන්න ඩිපායක ඒක නෙමෙයි පින්වත්. බුද්ධ ශාසනය ඉවසීම කියලා කියන්නේ අපේ හිත තුළ හැම වෙලාවකම කෙලෙස් විතර්ක ඉදිරිපත් වෙනවා. ඒ කෙලෙස් විතර්ක වලට අපේ සිතම ඉල්ලා සිටිනවා ප්‍රතිචාර දක්වන හැටියට. මේ සිතම ඉල්ලා සිටිනවා. අන්න ඒවට ප්‍රතිචාර නොදක්වා ඉවසාගෙන ඉන්නවා. ඒකට අපි කියන්නේ කෙලෙස් විතර්ක ඉවසනවා කියලා. රාග ద్వේස මෝහ පදනම් කරගෙන අපේ හිත තුල පැන නගින නොඑක් නොඑක් ආකාරී විතර්ක අපේ හිතින් ඉල්ලා සිටිනවා එකට මැදිහත් වෙන්න එකට ප්‍රතිචාර දක්වන්න කියලා. පුළුවන් තරම් ඒ විතර්ක ඉවසගෙන ඉන්නවා. ඒවා සිතුවිලි ටිකක් විතරයි කියලා හිතලා. ඔන්න ඔය දෙක තිබුණොත් ජීවිතේ ඔය කාරණා දෙක ඔයාලගේ ජීවිතේ තිබ්බොත් පින්වත්නි ධර්මයෙන් යා වැටින්නේ කවදාවත්. එයා කොහේ හිටියත් මොන විදියට හිටියත් එයා වැටින්නේ. කොයි විදියට එයාගේ ජීවිතේ ගෙවුවත් එයා කවදාවත් වැටින්නේ. කොහොඳ පාඩමක් ජීවිතේට. ලස්සන පාඩමක් ඒක. එතකොට ඔය කාරණා දෙක ජීවිතේ තියාගෙන ඔය පින්නතුන්ලා එදිනෙදා වැඩ හොඳට කරන්ඩ වෙනද වගේම වෙනදටත් වඩා හොඳට ඔයාලට වැඩ කරන්න පුළුවන්. එයයි ඇයවාලට අර යුතුකම් වගකීම් ටික පින් පක්ෂේ නියෝජනය කරලත් පේනවනේ. එතකොට වැඩේ ඉස්තරම්නි. එතකොට රොඩුත් එක්ක ගනුදෙනු නෑ. අවසාන භාගයත් එක්ක ගනුදෙනු නෑ. මධ්‍ය භාගයත් එක්ක ගනුදෙනු නෑ. ඉස්තරම්ම දේත් එක්ක තමයි. ඉතින් ඉස්තරම්ම දේ පාවිච්චි කරනවා නම් ඉස්තරම්ම දේ ඇසුරු කරනවා නම් ඉස්තරම්ම දේත් එක්ක අපිට අපේ ජීවිතේ ගෙවන්න පුළුවන් නම් අනේ ඒක කොච්චර හොඳයිද. ඒක කොයි තරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද. එතකොට දැන් ජීවිතාවබෝධයේ කරා යන කෙනෙක් ලෝකේ දිහා බලන් රුවමනා කරන්නෙම නෑ. ලෝකේ ඇසුරු කරනවා විතරයි. ලෝකේ වෙනස් කරන්න මැදිහත් වෙන්නේ නෑ කවුරුත්. ලෝකේ වෙනස් කරපු කෙනෙක් නෑ. ලෝකේ හැම වෙනස් කරපු කෙනෙක් නැහැ. ලෝකේ වෙනස් කරන්න කියලා මැදිහත් වෙන කෙනා තුළ නිර්මාණය වෙන්නේ තරංගයක් විතරයි. හැම වෙලාවකම ඇතුලේ තරංගයක් නිර්මාණය වෙනවා. එතකොට ලෝකෙට තරංගයක් තිබ්බොත් ලෝකයාට තරංගයක් තිබ්බොත් කෝලහල විතරයි. දැන් ලෝකෙට තරංගයක් තියෙනවා. පේනවනේ මේ දවස්වල එහෙට මෙහෙට යන්නේ මිසයිල්නේ. කෝලහලයක්. ලෝකයේත් එක්ක තරංගයක් තියාගන්න එපා. කවදාවත් ලෝකයේත් එක්ක තරංගයක් තියාගන්න එපා. මොකද ලෝකයේත් එක්ක තරංගයක් තියාගෙන ජයග්‍රහණය කරපු කෙනෙක් ලෝකෙ නැහැ. ඉතින් ජයග්‍රහණය කරා කියන්නේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න එපා. මං දිනුවා කියලා එහෙම නැහැ. දිනුවා කියලා පොඩි ආස්වාදයක් විතරයි උපදින්නේ මුල් කාලේ. අන්න ඒකත් මතක තියාගන්න. ජයග්‍රහණය කළා කියලා ආස්වාදයේ කියන එක මුල් සතියක් විතරයි තියෙන්නේ. දැන් කෙනෙක් කොන්තරට විභාගේ පාස් වෙනවා. හිතන්නකෝ ආස්වාදී දවස් 3ක් විතර තියෙයි. ඊට පස්සේ සාමාන්‍යකරණය වෙනවා. ඊට පස්සේ වෙන වෙනම ඔළුවේ වැඩ කරන්නේ. ඊට පස්සේ ආයේ එතනින් එහාට යන පිම්මක් පෙන්න ගන්නවා. ඊට පස්සේ බොහොම මහන්සි වෙලා ඔකට දුවනවා. ඉතින් ওই දුවන දිවිල්ල අවුරුදු 80කින් විතර ඉවර වෙනවා. ඒ ඉවර වෙන්නේත් මේ දැන් දුවන විදියටම නෙවෙයිනේ. බොහොම ලෙඩ ඇඳට වැටිලා ජරා ජීර්ණ වෙලා අපේක්ෂාවක් නැතුව මේ ඇඟ ගැන අද අපි හරියට ඇඳුම් ගැන අරම ගැන හිතනවා. නමුත් අපිට මේ ජීවිතේ සන්ධ්‍යාව පැත්තට ඇරුණත් වටිනාකම ඉන්නේ ඒවට. මම මේ මොකද්ද කළේ කියලා ගොඩාක් දෙනෙක්ගේ ජීවිතය ඇතුළේ තියෙන පශ්චත්තාපයක්. ඒ පශ්චත්තාපේ නැති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි හොඳට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන එක. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩාගෙන යනකොට ලෙඩ ඇඳී හිටියත් පශ්චාත්තාපේ නැහැ. දැන් අපි හිතනවා පශ්චාත්තාප නොවීමට ගොඩක් ඒවා ඕන වෙයි කියලා. අය අපොයි නැහැ. ස්වල්ප දෙයකින් පශ්චාත්තාපේ නැති කරන්න පුළුවන්. ඇත්තටම පශ්චාත්තාපේ නැති වෙන්න හිතන විදිය විතරයි වෙනස් කරන්න ඕනේ. ඒකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි සම්මාදිට්ඨිය කියලා එකක් තෝරලා තියෙන්නේ. දිට්ඨිය දකින විදිය වෙනස් වෙච්ච ගමන් ආස්වාදෙන්නේ නැහැ. මේ කනස්සල්ල එන්නේ. නමුත් දකින විදිය වෙනස් කරන්නේ නැතුව ඔයාලා ලෝකේ අත්පත් කර ගැනීම විභාග අරවා මේවා ඊට පස්සේ එක එක ඉලක්ක තියෙනවනේ. වෘත්තිය වටිනාක මොනවා හැදුවත් ආස්වාදයන් නැතුවම නිමි දවස් 3ක් විතර තියෙයි. ඊට පස්සේ මුල් කාලේ තමයි කතා කරන්නේ. දෙමව්පිය දරුවෝ එක කතා කරනවා. දරුවෝ දෙමව්පිය එක කතා කරනවා. අල්ලපු ගෙවල් අයලා අයත් එක කතා කරනවා. මුල් කාලේ පොඩි පාටි එකක් එහෙමත් දෙනවා මුල් කාලේ. ඊට පස්සේ හැමදාම පාටි කියලා ඒවනේ. හැමදාම ප්‍රිය සම්භාෂණ කියලා ඉවන. ඇයි හැමදාම ප්‍රිය සම්භාෂණ නැත්තේ? හැමදාම හිතේ ප්‍රියභාවය උපදින්නේ නැහැ. ඒක හිතේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒක හිතේ ඉඩක් ගන්න නැහැ. ඉඩක් ගන්න නැහැ. ඇයි? හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඔහොම ජීවිතය ඇත්තියන මේ ජීවිතය අවබෝධ කරන්න අවබෝධ හරිම ලේසි ඉස්සරහට යන්න. මේ ජීවිතය අවබෝධ කරන්න අවබෝධ කර හරි ලේසි පින්වත්නි. එතකොට දැන් මේ ජීවිතය අවබෝධ කරනවා කියන්නේ ওই පින්නතුරුලට තියෙන්නේ ඔබගේ වෙනස් වෙන ජීවිතේ දිහා බලාගෙන ඉන්න එක. මහා ලොකු දේවල් නැහැ. ජීවිතේ වෙනස් වෙන විදිහ බලාගෙන ඉන්න එක තමයි ඔය පින්නතුරුලා කරන්න ඕන. ඉතින් එතකොට හැම වෙලාවකම Taman තුල සිද්ධ වෙන ගැඹුරු ක්‍රියාවලිය පේනවා. ඒ ක්‍රියාවලිය තුල උද්දච්චකම් නැහැ. ඒ ක්‍රියාවලිය දකින්නකොට පින්වත්නි හොඳට මේ පොළවේ පය ගහන්න හිතෙනවා. ඒ පොළවේ පය ගහන්න හිතෙන්නේ නැති හැම වෙලාවකම චෝදනාව ලෝකෙට යනවා. චෝදනාව ලෝකෙට යනවා. දැන් අප්පා පෞකාලේ අර ගුවන් යානයක් කඩා වැටුණානේ. චෝදනාව වාගකීම් බාරගන්න කවුරුත් නැහැනේ මෙහි. ගුවන් සමාගමත් එමීට තල්ලු කරනවා කාට හරි. ගුවන් යාන හදපු කම්පැනි එකත් එයාලා කියනවා නෑ අපේ වරදක් නෑ කියනවා. ඒත් ඔක්කොම නිකන් නොකිය චෝදනාව එක පැත්තකට යවනවා. ඔය ගුවන් යාන අනතුරු වෙච්ච හැම වෙලාවකම ගුවන් යානේ හිටපු නියමුවන්ට තමයි චෝදනාව ගිහින් තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මැරුණා නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක්වත් කියන්න. මේ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝක බලන්න මේ හැම වෙලාවකම චෝදනාව එළියට යනවා. දැන් පහුගිය කාලේ ඒ ගුවන් යාන අනතුරේ විශාල පිරිසක් මැරුණා නේ. ඒක කවුරුවත් ධර්මයෙන් බලන්න ඒවා දන්නෙත් නැහැ. අනික ඒවා ධර්මයෙන් බලන්න ඕමනම් කියලා අපි කියන්නෙත් නැහැ. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. ඒකට හේතු ගොඩාක් තියෙනවා. දැන් අර පහුගිය කාලේ මේ ඒකට අදාළ දත්ත ගොඩාක් විශ්ලේෂණය කරානේ. එහෙම විශ්ලේෂණය කරලා නියමුවන්ගේ වරදක් හැටියට නියම කුටියේ සිද්ධ වෙච්ච යම්කිසි ආකාරයක ව්‍යාකූල දෙයක් හැටියට හුවා දක්වලා හිමීට ඇඟ බේර ගන්නවා. ඒ ලෝකේ හැටි. ලෝකේ හැටි. මොකද යාලා ආය ගෙන්නලා අහන්නද? බෑනේ. ලෝකේ කියන්නේ හරිම උද්දච්චයි ලෝකේ. හැම වෙලාවකම යාලා අතපිය දා ගන්නයි ලෑස්ති වෙලා. එතනට යන්න එපා බුදුරජාණන් ශ්‍රාවකයා එතනට යන්නේ. ඒකනේ බුදුරජාණන් ශ්‍රාවකයා හැම වෙලාවෙම මොකද වගකීම යා ගන්නවා. ලොකු කනස්සල්ලකට පත් වුණා කියමුකෝ. ලෝකේට ඇඟිල්ල දී කරන්නේ. ලොකු කනස්සල්ලකට පත් වෙනකොට එයාව අඩුපාඩුව ගන්නවා. එයා අනේ මගේ වරදක් නෑනේ. වාක කිසි කෙනෙකුට වරදක් කරන්නේ නෑනේ. මං සංසාරේ හැරිම මට වැරදිලා තියෙනවා. ඒකයි ඔහොම වෙන්නේ. මෙච්චර කනස්සල්ලට පත් වෙන්නේ මගේ පරණ මොකක් හරි අකුසල සංස්කාරයක්. යාර බලන්නකෝ එයාගේ අකුසලයක් විදිහට දැකලා එයා සංසුන් වෙනවා ලෝකෙට ඇඟිල්ල දී කරන්නේ නැතුව. ඒක තමයි පටිච්ච සමුප්පාද ඥානේ හැටි. එතකොට තමන් දිහා බලනකොට තමන්ට තේන්නේ කාරණා දෙකක් ගැන අවබෝධ දැනුගන්න විතරයි. මොකද්ද? එකක් තමයි මේ රූපය ගැන අපි අවබෝධ කරගන්න. එතකොට මේ රූපය පිළිබඳ අනවශ්‍ය මැදිහත් වීම දැන් බලන්න ගොඩාක් දෙනෙක් මේ රූපය පිළිබඳ අනවශ්‍ය මැදිහත් වීම නිසා තමයි යාලා ව්‍යාකූලත්වයට පත් වෙලා තියෙන්නේ. මේ කියන්නේ මේ රූපයේ පැවැත්ම පිණිස තමයි මේ ඔක්කොම කරන්නේ. පැවැත්මට අභියෝගයක් නම් මුළු සේසතම හරි වියදම් කරනවා. මේ රූපයේ පැවැත්මට අභියෝගයක් කියලා ඔය පින්නතුන්ලාට දැනුනොත් ඔයාලගේ පවුලේ කෙනෙකුට දැනුනොත් එදාට ඔයාලගේ බැංකු පොත් හිස් කරන්න ඔයාලා ලෑස්ති. ඔයාලගේ රූපයේ පැවැත්මට අභියෝගයක් කියලා අපි කාට හරි කෙනෙකුට දැනුනොත් ඒ දැනිච්ච දවසක අපි රැස් කරන්නේ ඒ රූපය වෙනුවෙන් අස් කරන ඔක්කොම ටික. සමහර විට ඒක සදාතනික පැවැත්මක් නෑ. කොහමත් අවුරුදු 80ක් කියලා හිතමුකෝ. අවුරුදු 80ක් නෙමෙයි මාස 6ක් තියාගන්න හරි වැඩ කරනවා. අපිට කෙනෙක් කිව්වොත් මාස 6යි ඉඳ වෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ උඩුදුවලා තියෙන්නේ මේ ඇඟ ඇතුලේ හිමේ වෙනවනේ. ඉතින් කපාර අපි මෙහෙම වාඩි වෙලා හිටියට ඇඟ ඇතුලේ සමහර විට මාරාන්තික අවකාශය මේ වෙනකොටත් මෝරනවද දන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. ඒක පූර්ව දැනුම් දීම් නැහනේ. තාක්ෂණයේ කොච්චර ඉහළට ඔසවලා තිබ්බත් ලෝකය පූර්ව දැනුම් දීම් නැහනේ. කලින් මතක් කිරීම නැහනේ. මාරාන්තික බීජයක් මේ ඇතුලේ රෝපණය වෙනවා වෙන්න බැරිද? පුළුවන්. එතකොට ඒක රෝපණය වෙනකොට අපිට නිශ්චිතව අහන්න ලැබුණොත් මාස 6 මාසෙයි පුළුවන් අමාරුයි නැත්තම් බෑ. ඒ 6 මාසෙත් බෙහෙත් වලින් තමයි දුවන්න ඕන. එතකොට මේ බෙහෙත් වලින් ඉතින් මේ බෙහෙත් වලටත් හරි මිලයි. වාට මෙන්න මේ ඕස්ට්‍රේලියාවෙන් තමයි බෙහෙත් ගෙන්න ගන්න වෙන්නේ. එංගලන්තෙන් ගෙන්නන්න වෙන්නේ. සිංගප්පූරුවෙන් තමයි ගෙන්නන්න වෙන්නේ කියලා ඔයාලට කිව්වොත් හිතන්නකො දවසක් කර දවසක් ලක්ෂ 5 ගානේ හරි කමක් නැහැ ලක්ෂ 10 ගානේ හරි කමක් නැහැ ඉන්නතක් ගැහුවොත් තමයි 6 මාසෙකුත් ඉන්න පුළුවන් කිව්වොත් ඔයාලා ඉන්නත ගහන්න ලෑස්ති. එදාට ඔයාලා සල්ලි සල්ලි කියලා එදා හිතන්නේ. ඒ කියන්නේ මේ රූපේ පැවැත්මට අභියෝගයක් කියලා දැනුනොත් අපි අපේ ජීවිතේ ගොඩාක් දේවල් අතාරිනවා. හැබැයි මේ පැවැත්ම නිරුද්ධ වෙන ආකාරයට කල්පනා කළොත් එයා එකතු වෙන්නේ සත්‍ය අවබෝධයට. පැවැත්ම නිරුද්ධ වෙන ආකාරයට අපි අපේ ජීවිත විමසුවොත් අපි එකතු වෙන්නේ සත්‍ය අවබෝධයට. ඇයිද දන්නේ ලංකාවේ මිනිස්සු එහෙම එකතු වෙන්නේ නැත්තේ? බණ අහන අය නම් ගොඩාක් ඉන්නවා. නමුත් එහෙම එකතු වෙන අය බොහොම අඩුයි. එතකොට ඒකට හේතුව මොකක්ද දන්නවද? මේ රූපය ගැන, මේ සවිඥානික රූපය ගැන පුද්ගලයාට අවබෝධය හරිම අඩුයි. ඒ වගේම මේ එයා තුළ හටගන්න නාම සංස්කාරයගේ සිතේ ප්‍රවාහය ගැන එයාට අවබෝධයක් නැහැ. පුද්ගලාර්ථයේම ඇතුලේ නඩත්තු වෙනවා, මමත්වයේම නඩත්තු වෙනවා, මගේ කියන භාවයේ ඇතුලේ මෙයා ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු ඇතුලේ අපි ගොඩාක් අසරණයි. එතකොට මේ රූපය ගැන පූර්ණ අවබෝධයක් ගන්නකොට, ඇත්තට මේ රූපය ගැන එයා අවබෝධ කරගන්නවා නම් එයාට පිළිසිඳ දැනුමයි පූර්ණ අවබෝධය කියලා දෙකක් විතරයි ඕන. එච්චරයි ඕන ඇත්තටම. රූපය ගැන පිළිසිඳ දැක්මක් ඕන, පූර්ණ අවබෝධයක් ඕන. අවබෝධය අඩුයි, ඒ නිසා පිළිසිඳ දැක්මකුත් නැහැ. පිළිසිඳ දැක්ම කියන්නේ මොකද්ද? මේ රූපය පිළිබඳ ඉතා ටිකක් බරට කල්පනා කරලා තේරුම් ගන්නවා බුද්ධ ශාසනයට අනුව. ඒ විදිහට බරට කල්පනා කරන්නේ ඔය පින්නතුන්ලාට ඕන විදිහට නෙමෙයි, බුද්ධ ශාසනයට අනුව. ඔයාලට ඕන විදිහට කල්පනා වුණොත් ඔයාලට මොලේ කියන තැනින් නවතින්න වෙනවා. ස්නායු ක්‍රියාකාරීත්වයෙන් නවතින්න වෙනවා. සිත ගැන අවධිකමකට ඔයාලගේ හිත පෙළඹෙන්නේ නැහැ. සිත ගැන අවධිකමකට පෙළඹෙන්නේ නැහැ. තියා සිතේ ප්‍රවාහය ගැන, සිත තුළ කෘත්‍ය ගැන, සිතට ආවේනික තත්ත්වයන් ගැන මොකක්වත් එයාට අදහසක් ඉන්නේ නැහැ. දැන් බුද්ධ ශාසනයේ මේ රූපය පිළිබඳ කොහොමද පැහැදිලි කළේ? මෙන්න මේ ටික ටිකක් ගැඹුරුයි. හොඳට කල්පනා කළොත් විතරයි තේරෙන්නේ. කල්පනා කරත් තේරෙන්නේ නැහැ. පින්නත් මේ රූපේ ප්‍රධාන දේ තමයි ඉඩක් ගන්නකම. ඔන්න බලන්න මේ මොකද්ද මේ අපි කරන්නේ? මේ අපි කරන්නේ රූපය ගැන, මේ දැන් අපි කරන්නේ මොකද්ද? රූපය ගැන විශේෂ ඥානයක් හදනවා ලෝකයාට නැති බුද්ධ ශාසනය ඇතුලේ. හැබැයි මේක අභියෝගයට ලක් කරන්න බෑ කාටවත්. මේක විශේෂ ඥානයක් කියලා නෑ ඔබ වහන්සේලා ඔය හිතලු කියන්නේ. ඕවා නෑ එකිනෙකට යම් හිතලු නම්. එතකොට යා එහෙනම් එයාට රූපය ගැන ඉතා පළල් පරිචයක් තියෙනවනේ. මේක එහෙම නෙමෙයි කියන්නේ තර්කයක් ගොඩනගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම තර්කයක් ගොඩනගපු කෙනෙකුත් නෑ. ගොඩනගන්න බෑ. එච්චර රූපය ගැන දැනුම පටුයි. මේ රූපය ගැන විද්‍යාත්මක ලෝකේ විශ්ලේෂණයක් තියෙනවා. ස්නායු ක්‍රියාකාරීත්වය මෙහෙමයි වෙන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය මෙහෙම වැඩ කරන්නේ, ඊට පස්සේ ස්වයං ස්නායු පද්ධතිය මෙහෙම වැඩ කරන්නේ, දරුවේ මේ අම්මා කෙනෙක්ගේ කුස මෙන්න මේ විදිහට තමයි මෝරන්නේ, දරු ගැබක් වැඩෙන්නේ මේ විදිහටයි. ඕවා ගැන අපි කියන්නම් ඊට වඩා. මේ බුද්ධ ශාසනේ, ඒ බුද්ධ ශාසනේ කියපුවා අතීන්ද්‍රිය ඥාන වලින් කියපුවා. ඒකයි බුද්ධ ශාසනේ කලලයක්. දැන් අදට 2600 කටත් එහා පැත්තේදී අපගේ බුදුරජාණන් වහන්සේ දරුවෙක්ගේ කුස ඇතුලේ, අම්මා කෙනෙක්ගේ කුස ඇතුලේ දරුවෙක් කලලයක් විදිහට සතියක් සතියක් ගානේ මෝරන විදිය තියෙනවා. ඉන්දක කියලා සූත්‍රයක සතියක් ගානේ මේ සතිය තමයි මේ විදියට මෝරන්නේ, මේ සතිය තමයි පේසි හැදෙන්නේ කිය කිය හරි ලස්සනයි ඒක. ඉතින් මම මේ ළඟදී මම දැක්ක මේ විශ්වවිද්‍යාලකෙක් ගැන පරීක්ෂණයක් වෙලා තිබුණා, ડોක්ටර්ස්ලා කීප දෙනෙකුයි එකතු වෙලා. ඉතින් ඒක ඒගොල්ලෝ තහවුරු කරන්නේ මේ අදට 2600කට එහා පැත්තේදී බුදුරජාණන් වහන්සේ ඉන්දක සූත්‍රයේදී වදාළ දේ. තාක්ෂණික ලෝකේ ඊට වඩා අභිභවණී කරපු මොකුත් හොයාගෙන නැහැ. ඇත්තටම මේ විදියට පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය ආදි වශයෙන් මේ වැඩෙන දරු ගැබක මෝරා වැඩෙන මේ දරුවෙගේ කුසේ වැඩෙන ක්‍රියාවලිය මේකමයි කියලා මම දැක්ක පෞගේ කාල. දැන් පෞ කාල කියන අවුරුදු 4කට විතර උඩදී එක්තරා පරීක්ෂණයක් පරීක්ෂණ පත්‍රිකාවක් දාලා මම දැක්ක කන්ෆරන්ස් එකක කතා කරලා තියෙනවා. එතකොට අපට එකක් තේරෙනවා මේ බුද්ධ සාසන. එතකොට දැන් මේ ලෝකයේ අදහස ගන්න කොහොමද? විද්‍යාත්මක උපකරණ හරහා ස්කෑන් කරලා බලන්න පුළුවන් කුස. ඊට පස්සේ මේ කුස සම්බන්ධ වෙනම පරීක්ෂණ කරපු දරු ගැබ සම්බන්ධ විශේෂ වෛද්‍යවරු ඉන්නවා. ඒ කියන්නේ විතරයි යාලා බලන්නේ. ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ ගර්භාෂය ගැන විතරයි යාලගේ අවධිකම. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට කියවීමක් තියෙනවා. නමුත් මේ බුද්ධ ශාසනයේ තියෙන සමස්ත කියවීම කියන එක මහා පුදුම එකක්. එතකොට මේ රූපයේ ප්‍රධාන දෙයක් තමයි ඉඩක් ගන්න එක. එතකොට මේ රූපයේ ප්‍රධාන දෙයක් ඉඩක් ගන්න එක ඉඩ ලැබෙන එකට අපි කියන්නේ අවකාශය කියලා. අවකාශය කියන්නේ හිස් බව කියන එක. අවකාශය දැන් මේ බිත්ති දෙක අතර හිස් බවක් තියෙනවා කියලා අපිට පේනවා. නමුත් හිස් බවක් නැහැ. මේ මේ බිත්ති දෙක අතර අපිට බැලූ බැල්මට හිස් බවක් තිබ්බට එහෙම හිස් බවක් නැහැ. අවකාශයේ තුල පින්වත්නි මේ දැන් අහස බලනකොට හිස් බවක් තියෙනවා කියලා පේනවනේ. එහෙම හිස් බවක් නැහැ පින්වත්නි. අහසේ පවතින වායෝ ධාතුවට අදාළ රූප කලාප තියෙනවා අහසේ. එතකොට හිස් බව කියලා එකක් නැහැ. බොරුවක් හිස් බව කියන එක. දැන් මේ බිල්ඩින් එකේ මේ බණ කියන ශාලාවේ බිත්ති දෙක ගත්තාම මැද හිස් බවක් තියෙනවා කියලා කියනවා. ඒ අතරක පවතින හිස් බවට අපි අවකාශ ධාතුව කියනවා. ඒක බොරුවක් පින්නොත් මේ අවකාශය කියලා කන්නේ. මේ අතර පවතින දැන් එතකොට මෙතන මේ මේක දැන් බලන මේ කළු පාට තිර දාලා තියෙන මෙතන ලයිට් නැත්තම් මුකුත් පේන්නේ නැහැ. එතකොට මේ ලයිට් දැම්මට පස්සේ අතරක හිස් බවක් තියෙනවා කියලා අපි අඳුන ගන්නවා මුකුත් නැහැ කියලා. නමුත් ඒක ඒක තර්කයක් විදිහට ගත්තත් එච්චර සාධාරණ නැහැ. ආලෝකයේ පවතින තැනක තේජෝ ධාතුවට අදාළ රූප කලාප තියෙනවා. දැන් බලන්න බුද්ධ ශාස්ත්‍රය හරි ගැඹුරුයි. මේ ආලෝකයේ තියෙන තැනක තේජෝ ධාතුවට අදාළ රූප කලාප තියෙනවා. හිස් බව කියලා එකක් නැහැ. එහෙනම් බුද්ධ ශාස්ත්‍රයේ ශුන්‍යයි කියන්නේ හිස් කියල ශූන්‍යයි කියන හිස් කියන එක නෙමේ. ආත්මීය සාරයෙන් මොකක්වත් ගන්න බෑ. මමත්තේ පදනම් කරගෙන මේ මගේ කියන අර්ථය ඇතුලේ ලෝකේ අහුලන්න මොකක්වත් නැහැ. ලෝකේ කිසිම දෙයක් නැහැ. එහෙනම් මේ අතරක පවතින හිස් බව කියල එකක් තර්කයක් විදියට ගත්තම එහෙම හිස් බව කියල එකක් නැහැ. ඇත්තටම හිස් බවක් නැහැ. හැම වෙලාවකම මේ පින්වත්නි විවිධ රූප කලාප පවතිනවා. දැන් මේ රූපේ ප්‍රධාන දෙයක් තමයි ඉඩක් ගන්න එක. දැන් මේ අපි දැන් මේ විදිහට බල බල අපි අපේ රූපය ගැන ටිකක් ගැඹුරෙන් දැනගන්න ඕන. ඒක කොච්චර ගැඹුරුද කියනෝ නම් බුද්ධ ශාසනය ඇසුරු කරගෙන යන කෙනෙකුට විතරයි ඒ ගැඹුර අහුවෙන්නේ. එතකොට රූපේ ප්‍රධාන දෙයක් තමයි ඉඩක් ගන්න එක. එතකොට රූපේ කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ ගති ස්වභාව ටිකක්. මොකද්ද ගති ස්වභාව ටිකක්? ගති ස්වභාව කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගති ටිකක් තමයි රූපේ තියෙන්නේ. එතන පඨවි කියන්නේ මේ ඝන ස්වභාවය. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය. තේජෝ කියලා කියන්නේ උණුසුම් ස්වභාවය. වායෝ වායෝ කියලා කියන්නේ මේ වාතාශ්‍රය. එතකොට මෙන්න මේවා මේ මේවාට කියන්නේ ගති ස්වභාව. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගති ස්වභාව ටිකක් තියෙනවා. ඒ නිසා තමයි ඉඩක් ඕන. රූපේට ඉඩක් ඕන. එනිසා මේ රූපේ පිළිබඳ යම් කිසි දැනුමක් හදන එක හරිම ලේසි. නමුත් පින්වත්නි සිත ගැන දැනුමක් හදන එක ලේසි නෑ. ඇයි? සිතට පින්වත්නි අංශු මාත්‍රයකවත් ඉඩක් ඕනේ නෑ. මේ අපේ දැන් රූපේ ගැන අපිට යම් දැනුමක් හදා ගන්න පුළුවන්. රූපේ පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි පින්වත්නි මේ රූපේ ගැන අදහසක් ගන්න එක හරිම ලේසි වැඩක්. එච්චර අමාරු නෑ. හැබැයි ඒ නිසා රූපේ ගැන යම් කෙනෙකුට ලෝකේ විවිධ විදියට විමසලා යාට යා බලන විදිය අනුව යම් කිසි දැනුම් පරාසයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද රූපේ ඉඩක් ගන්නවා හැම වෙලාවකම. නමුත් මේ සිත සහ සිතේ ප්‍රවාහය සංජානනයේ විතර්ක විචාර වේදනා සංචේතන මේ විදියට සිතේ ප්‍රවාහය තියෙන්නේ. සිතට ඉඩක් ඕනේ නැහැ. ලෝකෙම සිත් ඔක්කොම එකතු කරලා තන්සු මාත්‍රයක්වත් ඉඩක් ඕනේ නැහැ. ඒ නිසා සිත ගැන තේරුම් ගන්න වෙන්නේ බුද්ධ ශාසනයේ වන් ඉතා ගැඹුරු ඥානයක් කරහා විතරයි. එහෙනම් රූපේ තියෙනවා මොකද්ද? රූපේ ප්‍රධාන දෙයක් තමයි ඉඩක් ගන්න එක. ඉඩක් ගන්නයි රූපේ යනු ගති ස්වභාව ටිකක්. පඨවි ගතිය ආපෝ තේජෝ වායෝ කියලා ගති ටිකක් තියෙනවා රූපේට. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ගති ටිකක් පින්වත්නි සිතට නැහැ. ඒ නිසා සිතට ඉඩක් ඕනේ නැහැ. ලෝකෙම තියෙන සිත් ඔක්කොම එක තැනකට ගත්තත් අංශු මාත්‍රයකවත් ඉඩක් ඕනේ නැහැ. එහෙනම් රූප මේ විදිහට අපි ඇයි මෙහෙම තේරුම් ගන්න ඕනේ? මේ විදිහට තේරුම් ගන්නකොට තමයි පින්වත්නි මේ අපිට ගැඹුරු ඥානයක් උපදින්නේ. ගැඹුරු ඥානයක් උපදින්නේ. එතකොට රූපේ ස්වභාවය මොකද්ද? රූපේ ස්වභාවය තමයි මේ අපේ රූපේ ගැන මේ කියන්නේ. අපි මේක ගැන මහ ලොකු වටිනාකම් දීලා මේක රකින්න මේක ආරක්ෂා කරන්න මේ වෙනුවෙන් මහන්සි වෙලා අර අපි ඉස්සල කිව්වේ මුළු සේසතමාරි වේදන් කරයි කියලා 6 මාසයක් මේක තියාගන්න. ඇයි අපි එච්චර මෙදිහත් වෙන්න ඕනේ? ඇත්තට මේක හැදිලා ඉවරයිනේ. මේක හැදිලා ඉවරයි. මේක අය හදන්න දෙයක් නැහැ. හදන්න දෙයක් නැහැ. හැම දෙයකටම තර්කයක් තියෙනවා. අම්මා කෙනෙක් දරුවෙකුට කිරිපොවන්නේ තර්කයක් අනුව. ඒකේ තර්කයක් තියෙනවා. අම්මට අම්මා කෙනෙක් දරුවෙකුට කිරිපොවන්නේ කියන සමහර අම්මලා දරුවන්ට කිරිපොවන්නේ නැති එකේ තර්කයක් තියෙනවා. අපිට ඒ තර්කේ පේන්නේ නැතිකමට අපි හිතනවා බලන්න මේ අම්මගේ අසත්පුරුෂකම තමන්ගේ දරුවට කිරි දෙන්නේ. බලන්න මේ අම්මගේ තියෙන කරුණාව අනේ දරුවන්ට කිරි දෙනවා. තමන්ගේ ලේ කිරට හරවලා අම්මා කිරි පොනවා නේද කියලා. ලෝකේ ওই වචන දෙකටම ගියාට පින්නත් නී අම්මා කෙනෙක් දරුවෙකුට කිරි පොන එක ඇතුලේ තියෙන ගැඹුරු ලෝකයට අහුල ගන්නට බැරි. ලෝකයට දැනින්නේ තේරෙන්නේ නැති විදිහේ තර්කයක් තියෙනවා. ඒක හරි ගැඹුරු තර්කයක්. ඒකට මේ තර්කේ ලිහන්න වෙන්නේ කර්මය සහ කර්මඵල වලින්. හේතුව සහ හේතුඵල වලින්. මෙන්න මේ සංසිද්ධිය ඇතුලේ විතරයි ලියන්න පුළුවන්. කර්මය සහ කර්මඵල වලින්ම බලලා හරියන්නේ නැහැ. මොකද බුද්ධ ශාසනයේ කර්මඵලවාදයක් නෙමෙයි. බුද්ධ ශාසනයේ හේතුඵලවාදයක්. හැම එකටම කර්මී කියලා පැත්තකට වෙන්නේ නැහැ. ලෝකෙ කැමති නැහැ නේ මේ පැත්තකට වෙන්න. ආ මේවා කර්මීනි කියලා කියනකොට ලෝකෙ කැමති නැහැ. වචනෙටවත් කැමති නැහැ දැන් ලෝකෙ. කර්මය කියන එකට ලංකා මිනිස්සු කැමතිම නෑ දැන්. හැම එකටම කර්මයේ කර්මී කියනවා කියලා දෝෂාරෝපණය කරනවා. බුද්ධ ශාසනයේ කර්මය හෝ කර්මඵලවාදයක් නෙමෙයි. බුද්ධ ශාසනයේ හේතු සහ හේතුඵලවාදය. හේතු ගොඩාක් බුද්ධ ශාසනයේ යම් සිද්ධියක් ඇසුරු කරගෙන විශ්ලේෂණය කරනවා. ඒ හේතු ඔක්කොම දැනගත්තම හරි ලේසි ජීවත් වෙන්න. හරි ලේසි පින්වත් ජීවත් වෙන්න. එතකොට රූපේ ස්වභාවය මොකද්ද? රූපේ ගති ස්වභාව ටිකක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායු කියලා මේ අපේ රූපේ ගැන කියන්නේ මේ එළියේ තියෙන මේසපුටු ඇඳවල් ගැන හිම නෙමෙයි කියන්නේ. බිල්ඩින් ගැන හිම නෙමෙයි කියන්නේ. මේ අපේ රූපේ ගැන කියන්නේ. එතන මේ ගැන හොඳට අවබෝධ කරගත්තට අනබිරතියක් උපදිනවා. තණ්හාව දුර්වල වෙනවා. රූප තණ්හාවක් අපේ හිතේ තියෙනවා. රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ එකයි. ලෝකේ බෝධිසත්වවරු ඇරියෙන් වැඩියෙන් බී වෙන්නේ ඇයි? බෝධිසත්වවරු කියලා පිරිසක් ඇත්තටම ඉන්නවා. ඒගොල්ලෝ පිළිවෙත් පුරාගෙන දැන් මේ මහ පොළොවේ බෝධිසත්වවරු බිහි වෙන්නේ. දැන් මේ කාල ලංකාවේ ඉන්නව නේද? එක එක බෝධිසත්වවරු හොඳට පොයලා බලන්නකෝ. එක එක නයි එක එක ඒවා කියන්නේ. පින්වත්නි පුදුමේ කියන්නේ ඒවට සාදුකාර දීලා ඒවා පැත්තට යන අය ඉන්නෝනි. ඇයි එහෙම භව තණ්හාවට රූප තණ්හාවට ඇයි බෝධිසත්වවරයෙක් විදියට නැවත නැවත ඉපදින්? දැන් බුද්ධ ශාසනය කියන්නේ භවයෙන් නිරුද්ධ කරන්න ඕන, නැවත උපදින්න ඕනේ නැහැ. ජරා මරණ දුකට වැටෙන්න ඕනේ. ඉපදෙමින් මැරෙමින් යන මේ ගෝර සංසාර ගමනින් අපි අන්තමිදෙන්න ඕන කියලා කිව්වට අර බෝධිසත්ව අදහස ඔළුවට ගත්ත ගමන් භවයට යන්න පුළුවන්නේ. මේ භවයේ නිමා කිරීමක් ගැන නැහැ. නැවත නැවත භවයට එකතු වෙලා පිළිවෙත් පුරාගෙන ගුණධර්ම දියුණු කරනවා කියන අදහසනේ ඇතුලේ වැඩ කරන්නේ. ඒ අදහස ඉන්නේ භව තණ්හාවට. ඒක ලෝකයාට තේරෙන්නේ නැහැ. ඒක මාරපාක්ෂික ධර්මයක් කියලා ලෝකයාට තේරෙන්නේ නැහැ. ලෝකෙට තේරෙන්නේ භවතණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න පින්වත්නි එයා තුල ಗುಣධර්ම වේසයෙන් පවා භවතණ්හා වෙන්න පුළුවන්. නමුත් මෙබඳු රූපයක් නැවත නැවත ප්‍රාර්ථනා කරන එක තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ පින්වත්නි. මේ රූපේ ස්වභාවයක් තියෙනවා. මොකක්ද නොත් ස්වභාවය? හොඳට තේරුම් ගන්න මේක. රූපේ ස්වභාවය තමයි හැම වෙලාවකම බාහිර තත්ත්වයන් එක ගැටෙනවා. මේ රූපේ ස්වභාවය තමයි බාහිර තත්ත්වයන් එක්ක ගැටිලා අලුතෙන් රූපාංශු හට ගන්නවා. අන්න එක තමයි රූපේ ස්වභාවය. මොකද්ද? බාහිර තත්ත්වයන් එක්ක රූපේ ගැටෙනවා. ඒතර රූපේ බාහිර තත්ත්වයන් එක්ක ගැටෙනකොට ඒ ගැටීම නිසාම පින්වත් නේ අලුතෙන් රූපාංශු හට ගන්නවා. මේ එක අපිට පේන්නේ නැහැ. ඒක අපිට පේන්නේ නැහැ. ඊළඟට රූපේ තවත් විශේෂ දෙයක් තමයි රූපේ තමන් විසින්ම ප්‍රකට වෙනවා. තමන්වම ප්‍රකටයි. හොඳට බලන්නකෝ. දැන් ඔයාලගේ අතේ තුවාලයක් තියෙනවා නම් බලපු ගමන් තේනවා මොකද මේ අතේ තුවාලයක් ප්‍රකටයි. රූපේ තුල ඒක ප්‍රකටයි. හිතේ තුවාල පේන්නේ. හිතේ මොනවා හරි තුවාලයක් තියෙනවනම් පේන්නේ. hina වෙලා ඉන්නව අඬන ගමන්. බොරුවට උඩින් අඬනවා hina වෙන ගමන් හිතේ. පේන්නේ ප්‍රකට නැහැ. එහෙනම් මේ රූපේ ලක්ෂණ තුනක් තියෙනවා. හොඳට මේ ඔළුවට දාගෙන මේ ජීවිතය අවබෝධයට හොඳයි මේවා. රූපේ නොවටින වටිනාකම නොදී ඉන්න මේ කතා හරි හොඳයි. ඇත්තට මේ වහලා මිනිස්සු රූපේට වටිනාකම් දෙන එක අතහැරලා පුදුම අනබිරතියකින් රූප උපේක්ෂාවකින් ඉතා ගැඹුරු මැදහත්කමකින් ජීවිතය ගෙවනයි නේද? රූපේ ස්වභාව කියත් වෙනවද? තුනක් තියෙනවා. මේ තුන හොඳට මතක තියාගන්න. මොකද්ද? රූපේ පළවෙනි ස්වභාවය තමයි ඉඩක් ගන්නවා. හිතට ඉඩ ඕනේ නැහැ. සිත් ඔක්කොම එකතු කළත් ඉඩක් නැහැ. අංශු මාත්‍රයකවත් ඉඩක් ඕනේ නැහැ. රූපේ ඉඩක් ගන්නවා. ඉඩක් ගන්න එකට කියන්නේ අපි මොකද්ද? අවකාශ ධාතුව. ඒකනේ රූපේ ගැන කියද්දී නිකට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු. අවකාශ ධාතුව නැත්තම් ඒ අවකාශ ධාතුව ලැබෙන්නේ කුසල කුසල සංස්කාර මත. දැන් ඔයාලා හොඳ සුවපහසු අවකාශයක් ඇතුළේ ඉන්නවා. දැන් බලන්න මේ ආ කන්ඩිෂන් කරපු තැනක අපි සුවපහසුවෙන් ඉන්නවා, සනීපෙට ඉන්නවා බණහද්දී උඩ. නමුත් මේ වෙලාවේ එළියේ අධික රශ්නෙයි. මේ වෙලාවේ ආයිනේ ඔය වීදිවල පොඩි පොඩි කුඩාට වාගෙන නිසිත විඩාවෙන් ඉන්න අවකාශය ලැබිලා. දැන් සමහර ජීවිතේම පරි. දැන් කවුරු හරි කෙනෙක් ස්විප් විකුණනවා, ටිකට් විකුණනවා. ඉතින් පරි පුදුම රශ්නෙයි. පොඩි තහඩු වලින් හදපු පොඩි කුටීරයක මුළු ජීවිතේම මැරෙනකන් ගෙවනවා ටිකට් විකුණන විකුණ. නමුත් අපි එහෙම නැහැ. අපි හොරි සුව පහසුවෙන්. ඇයි? එනයි අවකාශය. මේ පැවැත්ම පිණිස ඉඩක් ගැනීම, රූපේට ඉඩක් ඕන පවතින. ඒ ඉඩ ආණ්ඩුව හදන්නේ. ඒ ඉඩ හදන්නේ කුසල කුසල සංස්කාර. ඔන්න ඔකට තමයි අවකාශ ධාතු අවබෝධ කරනවා කියන්නේ. ඒ අවකාශයට ලැබෙන්නේ ඒ කෙනාගේ අවකාශය ලැබෙන්නේ එයාගේ කුසල කුසල සංස්කාර අනුව. ජීවිතයේම හිර ගෙදරක ඉඳලා පොඩි කුටියකට වෙලා ඉඳ වෙලා උඩ බලාගෙන පොඩි අවකාශය යාට තියෙන. ඒ අවකාශය කවුරුවත් හදපු එකක් නෙමෙයි. සමහර විට පින්වත්නි යාට ඇත්තටම අසාධාරණයක් වෙලා ਸਰව සාධාරණත්වයක් ලෝකේ නැණි. එයාට ඇත්තටම අසාධාරණයක් වෙලා. නමුත් ඒ අසාධාරණේ උරුමක් කරුව වෙන්නේ යාමයි. එයා වරද්දගෙන තියෙන්නේ ලෝකෙට ඇඟිල්ල. ඒ අවකාශය ඒ අවකාශයට ලැබිලා තියෙන්නේ එයාගේ අභිසංස්කාරවලට අනුව. එහෙනම් මේ අවකාශ ධාතුව අවබෝධ කරනවා කියන්නේ ඕකට සංස්කාර අනුව එයාට සංකාරපච්චය විඥානං කියන එක අවකාශ ධාතුව කියන සංසිද්ධිය සන්දර්භය ඇතුලේ පේන්න ඕන එක ටිකක් ගැඹුරු කතාව. එතකොට එහෙනම් මේ රූපේ ප්‍රධාන දෙයක් මොකද්ද? ඉඩක් ගන්න එක. ඒක පළවෙනි එක. සිතට ඉඩ ඕනේ නැහැ. දෙවෙනි එක රූපේ මොකද්ද? රූපේ ස්වභාවයම, රූපේ ස්වභාවය ගැටෙන කම. හැම වෙලාවෙම ගැටෙන රූපේ. එතන මොනවටද ගැටෙන්නේ? බාහිර පටවි ධාතු එක්ක මේ පටවි ධාතු ගැටෙනවා. එතකොට ඒ ගැටීම නිසාම අලුතෙන් අංශු හට ගන්නවා. ඒකයි ඝන ආහාර ගත්තට පස්සේ අමාරු ආඩි වෙලා ඉන්නත් බෑ, ඉන්න බෑ. එක විදියකට ඝන ආහාර ගත්තාම හිතන්නකෝ පින්වත්නි, අපි කාලා ටිකක් වැඩියෙන් ඝන ආහාර ගත්තාම ඒ වෙහෙ බර වැඩියෙන් දැනෙනවා. ඇයි? අර බාහිර පටවි ධාතුව සමග අභ්‍යන්තර පටවි ධාතුව ගැටීම නිසා අලුතින් රූපාංශු හටගෙන තා ගැඹුරුයි මේ බුද්ධ ශාසනයේ පෙන්වා දෙනේ. එතකොට ඒ අලුතින් හටගෙන තියෙන නිසා තමයි අර කණ්ඩ කලින් තිබ්බ සැහැල්ලුව නැහැ. කණ්ඩ කලින් තිබ්බ සැහැල්ලුව නැහැ. කියන්නේ බාහිර පටවි ධාතුව තමයි ආහාර. අභ්‍යන්තර පටවි ධාතුවත් එක්ක ගැටීම නිසා අලුතින් අංශු හටගෙන ඒ නිසා පටවි ධාතුවට අදාළ රූප කලාප වැඩියෙන් අට ගන්න නිසා හරි අමාරුයි. වාඩි වෙලා ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, නිදාගෙන ඉන්න බෑ. එක්කෝ මේ වැඩක් කරන්න බෑ, නිදා ගන්න කියලා හිතෙනවා. අලුතින් රූපාංශ වටගෙන. හැබැයි ඒක ස්ථිර එකක් නෙමෙයි. හැමදාම නිදාගෙන ඉන්න හිතෙන්නේ නැහැ. නැවත අලුත් රූප කලාප හට ගන්නකොට ඇතරම දැන් වායු ධාතුවට අදාළ රූප කලාප වැඩියෙන් හට ගන්නකොට ආයෙත් සුපුරුදු සැහැල්ලු එනවා. එනම් මේ රූපේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද රූපේ ස්වභාවය? තමයි මේ බාහිර ධාතුන්ගේ ගැටීම නිසා අලුතෙන් රූප කලාප හට ගන්නවා. අලුතෙන් අංශු හට ගන්න එක රූපේ තියෙන දෙවෙනි විශේෂ ලක්ෂණය. රූපේ තුන්වෙනි විශේෂ ලක්ෂණය තමයි. එතකොට දැන් ওই දෙවෙනි එක හොඳට තේරුම් ගන්න. ඒක බාහිරින් පහර ලැබීම නිසා තමයි පින්වත්නි. බාහිරින් පහර ලැබීම නිසා තමයි අලුතෙන් අංශු හටගන්නේ. සතර මහා ධාතු අතර ගැටීම නිසා තමයි අලුත් අංශු හටගන්නේ. දැන් ඉටිපන්දමක් තියනවා, පත්තු කරනවා. එතකොට බාහිර තේජෝ ධාතුෙන් මේ බාහිර තේජෝ ධාතු ඉටිපන්දමේ ගැටීම නිසා අලුත් රූප ඉටිපන්දම සම්පූර්ණ වෙනස් වෙනවා. හැඩේ සම්පූර්ණ වෙනස් වෙනවා. ගැටීම නිසායි වෙන්නේ. ඉටිපන්දම දල්වන්න නැතුව තිබ්බාම මොකක්වත් වෙන්නේ නැහැ. පතු කරාට පස්සේ තේජෝ ධාතුව මත ගින්දරත් එක ගැටෙනකොට ටික වෙලාවක් යනකොට එකපාරම ඉටිපන්දමේ මොකක්වත් වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට සම්පූර්ණ ඉටිපන්දමේ හැඩේ වෙනස් වෙලා යනවා. එහෙනම් බාහිර සතර මහා ධාතුන්ගේ ගැටීම නිසා පින්වත්නි පහර ලැබීම නිසා අලුත් අලුත් රූප කලාප හට ගන්නවා. තුන්වෙනි එක මොකද්ද? රූපේ තමන්වම ප්‍රකට වෙනවා. හිත එහෙම නැහැ. තමන්වම ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනකොට ඒක ආයෙ එළියට කියන්න ඕනත් නැහැ. ආ ඔයා මොකද අද වාගේ වෙනසක් තියෙනවා. රූපේ බැලූ බැලමේ ප්‍රකටයි, තමන්ම ප්‍රකටයි. තමන්ම ප්‍රකටයි. තුවාලයක් හදලා ඇයි ඔය මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහනවා. මොකද්ද ඔයගේ අත මේ තුවාල වෙලා මොකද්ද, මොකක් කොහරි වැටුණාද, කැඩුනද, බිඳුනද, ගැහුවද අහනවා. අපි මහනවා ඇයි ඒ රූපේ තමන්ම ප්‍රකටයි. සිත ප්‍රකටන එන රූපේ ගැන තේරුම් ගන්න ලේසි, සිත ගැන තේරුම් ගන්න අමාරු. රූපේ තේරුම් ගන්න හරිම ලේසි. එතකොට පින්වත්නි මෙන්න මේ විදියට ගත්තට පස්සේ මේ පහර ලැබීම දැන් මේ රූපේ තව වචන දෙකක් තියෙනවා. මේක ඉතින් හොඳට ධර්මී ඉගෙන ගන්න කෙනෙකුටයි වැදගත්. පින්වත්නි මේ බාහිර සතර මහා ධාතුන්ගේ පහර ලැබීම නිසා වෙනස් වෙන එකට අපි කියනවා කලාප අභ්‍යන්තරේ රූපණය කියලා. බාහිර සතර මහා ධාතුන්ගෙන් පහර ලැබෙන්න අලුත් එකක් හැදෙන එකට අපි කියනවා මොකද්ද? කලාප අභ්‍යන්තර රූපණය කියලා. අලුතෙන් අලුතෙන් හටගන්නේවත් ආය ආය වෙනස් වෙලා යනවා. මේ රූපේ ස්වභාවයක් ඒක. අපි හිතන්නේ නෑ වයසට ගියාම තමයි වෙනස් වෙන්නේ කියලා. නෑ පින්වත්නි, අලුතෙන් අලුතෙන් හටගන්නේවා වෙනස් වෙන එකට අපි කියන්නේ සන්තති රූපණේ කියලා. එහෙනම් කලාප අභ්‍යන්තර රූපණේ කියලා එකක් තියෙනවා මේ රූපේ. තව එකක් තියෙනවා සන්තති රූපණේ කියලා එකක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි රූපේ තියෙන්නේ. මොකද්ද? බාහිර සතර මහා ධාතුන්ගෙන් පහර ලැබීම නිසා අලුත් අලුත් රූප හට ගන්නවා. ඒකට අපි කියන්නේ කලාප අභ්‍යන්තර රූපණේ කියලා. හරියට අර ඉටිපන්දම පත්තු කරාට පස්සේ ටික වෙලාවක් ගියාම හැඩේ වෙනස් වෙලා. අර තිබ්බ අර කූරක් වගේ තිබ්බ හැඩේ නෙමෙයි, ඉටිපන්දම ඉටික කෙරිලා වෙනස් වෙලා. දැල්වීම නිසා ඒක වෙලා තියෙන්නේ. එක කබඩ් එකේ තියෙද්දි එහෙම උන්නේ නැහැ, කඩේ තියෙද්දි එහෙම උන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මේ සම්පූර්ණයෙන්ම බාහිර සතර මා ධාතුන්ගේ පහර ලැබීම නිසා වෙනස් වෙන එක අපි කියනවා කලාප අභ්‍යන්තර රූපණය කියලා. අලුතෙන් හටගන්න ඒවා ආය ආය වෙනස් වෙනවා. ඒකට අපි කියන්නේ සන්තති රූපණය කියලා. සන්තති රූපණය කියලා. එතකොට මේ රූපේ තව එකක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ රූපේ ඕගොල්ලන්ගේ මේ රූපේ ගැන අපි කියන්නේ මේක ගැන හොඳට තේරුම් ගන්න. ඇත්තටම මේක හොඳට මේ කෝස්සේ කරගෙන ගිහින් රූපයත් රූප අර විශේෂ ඥානය කියන එකයි මේ කියන්නේ. පූර්ණ අවබෝධයට යනකොටම ඇත්තටම රූපය අතහැරෙනවා. පින්වත්නි පුදුම විදියට රූපය අතහැරෙනවා. මේ මිහේ අතහැරෙනවා පින්වත්නි. රූපේට වටිනාකමක් යන්නේම නැහැ. එතකොට දැන් මේ රූපේ ස්වභාවයක් තියෙනවා පින්වත්නි. මේ රූපේ ස්වභාවය තමයි රූපය තියද්දිම ඒ රූපේ බිඳිලා අලුත් අලුත් රූප හට ගන්නවා. අර බිඳිච්ච එකට ළඟින් යන රූප තමයි හටගන්නේ. ඒකයි අපිට එකපාර වෙනස් වෙලා කියලා හොයන්න බැරි. හැබැයි අවුරුදු 15ක් විතර ගියාම තේරෙනවා වෙනස් වෙලා නෙවෙයි කියලා. අනේ ඔයා කෙට්ටු වෙලා, ඔයා මහත් වෙලා, ඔයාගේ ඔයා කළු වෙලා සුදු වෙලා කියලා වෙනස් වෙලා කියලා පේනවා. මොකක් නිසාද? පින්වත්නි මේ රූපේ ස්වභාවයක් තියෙනවා. රූපය නිරුද්ධ වෙන්න කලින්ම ඊට වඩා ළඟින් ළඟින් රූප උපදිනවා. හැබැයි සිතේ ස්වභාවය එම නැහැ. සිතේ ස්වභාවය තමයි සිත බිඳිලා නිරුද්ධ වෙලා තමයි අලුතින් සිත හටගන්නේ. අන්න බලන්න සිතේ ස්වභාවයත් රූපේ ස්වභාවයත් ස්වභාව දෙකක් පොඩි වෙනස්කම් තියෙනවා. මොකද්ද? මේ රූපේ ස්වභාවයක් තියෙනවා. රූපේ තියද්දිම ඒ රූපය කිට්ටුවෙන් රූප හට ගන්නවා. බිඳිලා ඉවර වෙන්න කලින් හට ගන්නවා. ඒ බිඳිලා ඉවර වෙන්න කලින් ඒක නිසා තමයි මේක සන්තතියක් විදිහට එක දිගට පවතිනවා වගේ දැනෙන්නේ. මේ රූපයේ තියෙද්දිම අලුත් අලුත් රූප උපදිනවා. ඒක හරියට මේ වගේ අම්මා ඉද්දි දරුවෝ ලැබෙනවා වගේ. අම්මව මැරිලා නෙමෙයිනේ දරුවෝ උපදින්නේ. අම්මා ඉද්දිම යාගේ පරපුර හම්බ වෙනවා. අම්මා ඉද්දිමයි දරුවෝ ලැබෙන්නේ. අන්න ඒ වගේ රූපයේ හැබැයි අම්මවගේම දරුවෝ නෙමෙයි හම්බ වෙන්නේ. දරුවා අම්මට වඩා බොහොම පොඩි. දරුවා නැවුම්, දරුවා අලුත්. අම්මා දැන් මේ බොහොම සන්ධ්‍යාව. අම්මා ගෙවිලා කොටසක්. අන්න ඒ වගේ පින්වත්නි මේ රූපේ ස්වභාවයක් තියෙනවා. රූපේ සම්පූර්ණයෙන් ගෙවිලා ඉවර වෙන්න කලින් ඒ වගේ ළඟින් යන රූප තමයි හටගන්නේ. ළඟින් වෙනස්ම රූප නෙමෙයි, කිට්ටුවෙන් රූප. ඒ නිසා අපිට හොයන්න බෑ උදේ හිටිය කෙනාමයි දවල්ට ඉන්නේ කියලා අපිට හිතෙනවා. එහෙනම් මේ රූපේ පින්වත්නි රූපේ බිඳෙනවා. රූපේ බිඳිලා රූපය ඒට සමාන රූප උපදිනවා. ඒ සමාන රූප උපදින එක සමාන රූප උපදින නිසා රූපේ කාලයක් යනකම් වෙනස් වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. ධර්මයෙන් බලලා තමයි අපිට හිතන්න වෙන්නේ, තේරුම් ගන්න වෙන්නේ. හැබැයි සිතේ ස්වභාවයම නැහැ. සිත සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා අලුතෙන් සිත හට ගන්නවා. එතකොට සමාන රූපයක් තනියෙන් උපදින්නේ, රූප කලාපයක් විදිහට තමයි උපදින්නේ. සමාන රූප තනියෙන් උපදින්නේ නැහැ. තනි රූපයක් නැහැ. රූප කලා රූප මිටියක් විදියට තමයි උපදින්නේ. මේක හරි පුදුම දෙයක්. භාවනාවෙන් බලනකොට තමයි තේරෙන්නේ මහා විශාල මේ රූපයේ පිළිබඳ මා තා ගැඹුරු විද්‍යාත්මක කියවීමක් භාවනාවෙන් උපදින්නේ ඇත්තටම රූපය ගැන. රූප කලාප විදියට උපදින්නේ. එතකොට රූප කලාපයක් කියලා කියන්නේ අර මහා භූතයන්ට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරින්ම සමන්නාගත වෙච්ච රූප තමයි. වයිතාම අංශු මාත්‍ර ඒවා හොයන්නවත් බෑ. ඉන්ද්‍රිය අධ්‍යක්ීමට අහු වෙන්නේ ඒවයි. ගොඩකින් තමයි ඔය අපේ රූපේ හැදිලා තියෙන්නේ. ගොඩකින් හැදිලා තියෙන්නේ. ඒක භාවනාවෙන් බැලුවම තේනවා ෂණිකවම වෙනස් වෙනවා. ෂණිකවම වෙනස් වෙන එකනේ අපිට එකපාරම හිතේ කේන්තිය ගියපු ගමන් රූපේ විශාල වෙනස්කමක් ඇති වෙනවා. බැලූ බැලමටත් කියන්න පුළුවන් ඔන්න ඔය දැන් නම් කේන්තිය අරන් ඉන්නේ කියලා. බැලූ බැල්මටම යාගේ සිත තුළ ආස්වාදය ඇති වෙනකොට එයාගේ මෝනේ ඉරියව් වලින් පවා කියන්න පුළුවන් බෝය හුඟක් ආස්වාදයෙන් ඉන්න පාටයි අද. ඒ කියන්නේ ඒ වෙලාවෙම පින්වත්නි රූපේ හට ගන්නවා. නැතුව ඉපදිලා බිඳිලා යන්නේ අවුරුදු 80කින් නෙමෙයි. රූපේ මෙන්න මේ වගේ සමාන හැබැයි විශේෂ දේ තමයි අර බිඳෙනකොට ඊට සමාන රූප තමයි වැඩියෙන් උපදී. ඒක රූපේ ධර්මතාවය. ඊට කිට්ටුවෙන් රූප උපදින. බිඳිලා උපදින රූපේ වෙනස්ම එකක් නෙමෙයි. එහෙමනම් උදේ හිටපු කෙනා හවස වෙනකොට කළු වෙලා වෙනස් හැඩයක් තියෙන එහෙම එකක් නැහැ. හැබැයි රූපේ උපදින්නේ මිටි වශයෙන් රූප කලාප වශයෙන්. ඒක කලා රූප කලාප විදර්ශනාව කියලා එකක් තියෙනවා. ඒක කරද්දී තමයි රූපේ අරමුණු කරලා රූපේ පිළිබඳ මහ ගැඹුරු අවබෝධයක් ගන්න. එහෙනම් මතක තියාගන්න මේ දැනුම වැඩක් නැහැ. මේ දැනුම පින්වත්නි වැඩක් නැහැ. මීට වඩා ඒවත් කියන්න පුළුවන් ඕන. විදර්ශනාවයි වටින්නේ. ඒ රූප කලාප විදර්ශනාවෙන් තමයි රූප කලාප වශයෙන් බින්දෙනවා කිය. ඒක දකින්නකොට පින්වත්ටි ලෝකයට අහුවෙන්නේ නැති දැනුමක් අහුවෙනවා. භාවනාව නැතුව මේව වැඩන්නේ කතා කරලා. මේක වැඩන්නේ නැහැ. ඉස්සරහට මේ බණ කොයි වෙලාවෙ නවතීද දන්නේ නැහැ. මේව මතරම් විශ්වාස තියන්න එපා. භාවනාව නැතුව මේක වැඩන්නේ නැහැ. මේක මොනවා කිව්වත් යම් පොඩි දැනුමක් විතරයි එකතු වෙන්නේ පින්වත්නි. ඒ වගේම මේ රූපේ තියෙනවා පින්වත්නි තවත් ලක්ෂණ නතර ගෝචර රූප කියලා. එතකොට මේක රූප මිටි වශයෙන් පවතිනවා. රූප මිටි වශයෙන් ඒක තනි රූපයක් නෙමෙයි රූප කලාප වශයෙන් උපදින කලාපයක්. කලාපයක් කියන්නේ කොටසක් කියන එකනේ. කලාපයක් කියන්නේ සමූහයක් කියන එකනේ. එතකොට මේ ඒක මිටි වශයෙන් රූපේ උපදින. මේ ඒ උපදින එක අර කලින් බිඳුණු රූපේට කිට්ටුවෙන් හට ගන්න එක. ඒ හටගෙන අරවා බිඳිලා යනවා. ආය ආය හට ගන්නවා. ඉතින් මේ විදිහට කාලයක් යනකොට ඒ වගේ මේ රූපේ තව එකක් තියෙනවා. ආය ආය හට ගන්නකොට අර බිඳින එකට වඩා හට ගන්න එක දුර්වලයි. රූපේ හට රූප කලාප වශයෙන් උපදිනකොට අර බිඳිච්ච එකට වඩා ඊළඟට ඒකයි අපි වියපත් වෙන්නේ. ටික ටික වයසට යන්නේ. ආය ආය අලුතෙන් හට ගන්න රූප ප්‍රබෝධමත් නැහැ. ඒව අර මුලින් හටගත් ඒවට වඩා හරි දුර්වලයි. ගොඩාක් දුර්වල නැහැ. නමුත් ඒ දුර්වලතාවයේ උද්වේගකාරී බව වැඩි වෙනව අවුරුදු 50 විතර පහ වුණ ගමන්. ඒකයි මේ මිනිසුන්ගේ හැම එක විදියට නැති රැලි වැටෙන්නේ. එතකොට අර මුලින් හටගත්ත රූපයට වඩා පසු හට ගන්න රූපේ දුර්වලයි. කලාප විදර්ශනාවේ තමයි ඕක පින්වත්නි මේ බලානිද්දී භාවනාමය වශයෙන් රූපේ අරමුණු කරගෙන රූප නිරෝධේ අරමුණු කරලා රූප සප්තක විපස්සනා වගේ භාවනා තියෙනවා. ඒවන රූපෙ දිහා බලන්න පුළුවන්. ඒ විදිහට බලනකොට තමන්ගේම රූපේ තමන්ට නොපෙනී පින්වත්නි තමන්ගේ රූප කලාප බිඳින විදිය පේන්න ගන්නවා. අන්න බිරතියක් උපදින්නේ දාට. ඊට පස්සේ මේ රූපේ විශේෂම දෙයක් තමයි රූපේ ගෝචර රූප කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ ආය විතරක් නෙමෙයි වර්ණය, ශබ්දය, ගන්ධය, රස කියලා මේ රූපේට ආවේනික තත්ත්වයක් තියෙනවා. රූපේ ඇහැට අහුවෙන මට්ටම වර්ණය. ඊට පස්සේ ශබ්දයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒක තේරුම තමයි රූප කලාප දෙකක් එකට ගැටීම නිසා ඇති වෙන්නේ. හැම රූපයකම සද්දයක් නැහැ. හැබැයි රූපය තුල සද්දයක් තියෙනවා. දැන් මෙහි මත ගන්නකොට හොඳට පින්වත් නි සද්දයක් තියෙනවා. බොහොම සියුම් අහගෙන ඉන්න. සද්දයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. ඒ කියන්නේ නාසයට සංවේදී වෙන කොටසක් තියෙනවා මේ රූපේ. ඊට පස්සේ රසයක් තියෙනවා. දිවට සංවේදී වෙන කොටසක් තියෙනවා මේ රූපේ. ඔන්න ඕවට කියන්නේ ගෝචර රූප කියලා. මෙන්න මේ විදිහට රූපේ 24ක් තියෙනවා. හොඳට දැනගන්න ඕනේ. රූපේ ගැන කොටස් 24ක් තියෙනවා. ඊට පස්සේ පින්වත්නි ප්‍රසාද රූප කියලා පහක් තියෙනවා. චක්කු ප්‍රසාදේ සෝත ඔය විදියට. ඊට පස්සේ භාව රූප කියලා දෙකක් තියෙනවා. ස්ත්‍රී පුරුෂ කියලා. ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ කියලා කියන්නේ ශරීරය හැම තැනකම තියෙන රූපේ ලක්ෂණයක්. කවුරුත් හිතන්නේ නැහැ නේද? ඉත්තිරූප පුරුෂ රූප කියලා භාව රූප දෙකක් තියෙනවා. ස්ත්‍රීත්වය පුරුෂත්වය කියන එක මුළු ඇඟ පුරාම පවතිනවා. ඒක පේන්නේ අපිට. ස්ත්‍රියකට පිහිටන අවයව පුරුෂයෙකුට පිහිටන අවයව කියලා අපි ස්ත්‍රීත්වය පුරුෂත්වය එහෙම කිව්වට පින්නොත් මේ සම්පූර්ණයෙන්ම ඔය රූප කලාප විදර්ශනාවෙන් වඩනකොට තියෙනවා ස්ත්‍රීත්වය කියන මුළු ඇඟේම තියෙනවා. පුරුෂත්වය කියන එක මුළු ඇඟේම තියෙනවා. එතකොට ඒක ඒ වගේ මේ පුණ්‍යත්ති මහ රූපය කියන්නේ මා විශාල දැනුමක්. ඒක මේ විදිහට රූපය ගැන බොහොම පරිචයක් හදා ගන්න ඕනේ. ඇත්තටම ඒක ගැන ගොඩාක් මේ විදිහට දැන ගැනීමෙන් තමයි රූප නිරෝධය පිණිස භාවනාවට ලෑස්ති වෙන්නේ. නැතු මේ මොකක්වත් නැතු අපි දැන් උන අදින්දල භාවනා කරමු කියලා භාවනාවට ලෑස්ති වෙන්නේ නැහැ. එතකොට රූපේ සම්බන්ධ වුණා රූප නිරෝධය පිණිස නම් මොකක්වත් භාවනාවක් වැඩින්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, හැබැයි මේකෙන් කියන්නේ මේ අභිධර්මයේ ඕන කියලා එහෙම නෙමෙයි. මේ පොත් පෙල්ල පෙල්ල ඉඳලා හරියන්නේ නැහැ පින්වත්. මේ නාම රූපයන් පිළිබඳ යම් කිසි දැනුමක් හදාගෙන භාවනාවේ ක්‍රියාමාර්ග ඔස්සේ පින්වත්නි තණ්හාව ගෙවෙන ආකාරයට අභ්‍යන්තරික අවබෝධය සකස් කරගන්නයි තියෙන්නේ. හොඳයි, අපිට ටිකක් වැඩි වෙලාවක් ගිහින් තියෙන නිසා අපි දේශනාව නිමා කරනවා. ඔය පින්නතුල්ලා සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය කරා යන්ට මේ දේශනාවේ කුසල් උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ දමිත්තෙන්න කෝන් මහත්මයා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරප්පෙරුම මහත්මයා සහ ප්‍රියදර්ශනී කුමාරප්පෙරුම මහත්මිය ඇතුළු පින්තුන් දායකත්වයේ ගෙන කටයුතු කරලා තිබෙනවා. මේ පින්තුන්ට අපි අනුමෝදන ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා, අධ්‍යාත්මික සැනසීම වේවා. මේ පින්තුන් සියලු දෙනාටම ජීවිත අවබෝධය, ධර්මාවබෝධය කරා යන්ට මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම දමිත්තෙන්න කෝන් මහත්මයා ප්‍රදාන නෝනා මහත්මිය ඇතුළු පින්තුන් නමින් මිය පරලෝගියා වූ වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ උතුම් කුසල් නිවන් පිණිස වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වෙනුවෙන්ද දමිත්තෙන්න කෝන් මහත්මයා ප්‍රදාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ උතුම් කුසලානි සංස ධර්මයන් ධර්මාශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දිනාටම සුවසේම මඟඵල නිවන් අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් තවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් පිණිසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං.
යති මහා සදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ දමිත්තෙන්නකෝන් මහතා, සුදර්ශනී හරස්කම මහත්මිය, සුජීව කුමාරප්පෙරුම මහතා සහ ප්‍රියදර්ශනී කුමාරප්පෙරුම මහත්මිය ඇතුළු පිරිස විසින්. උතුම් වූ ධර්මදානයෙන් ජනිතවන මහපුණ්‍ය ශක්තියෙන් සියලු දිනාටම කෙටිම කාලයකින් පහසු ආකාරයකින් මෙම ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස මෙම ධර්මදානය හේතුපකාරයක්ම වේවා. අතිගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේටත්, උන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත්, ධර්මාවබෝධය පිණිස වීරිය වඩන සැමටත්, බුදු සසුන සුරැකීමට වෙරදරන සැමටත්, උතුම් වූ නිර්වාණාව බොහෝදේ ලැබීම පිණිසම මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාටත්, දායකත්වයේ දරුව අය නමින් පරලෝසපත් පින් අපේක්ෂා කරන සැමටත්, මෙම උතුම් ධර්මදානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.